දැන් සද්දය ඇහෙනකොට එළියේ රූපයක් කියලා දැනගන්නවනේ නේද? දැන් මේ මේ කියන එක අපහසුද කියලා බලන්න. සද්දයක් අපිට ඕන සද්දයක් ඇහෙනකොට අපි ওই සද්දය ආවේ කොහෙන්ද කියලා දැනගන්නවනේ. දැනගන්නවා කියන්නේ මොකද්ද? මොකක් හරි රූපයකට සම්බන්ධ කරන. මේ රූපෙන් තමයි ওই සද්දය ආවේ. දැන් කවුරු හරි කතා කරනවා ඇහෙනකොට නම් කවුද ඉන්නවා කියලා දැනගන්නවා. ඔව් කුරුල්ලෙක් ඇහනකොට එහෙම කුරුල්ල. බල්ලෙක් බුරනවා ඇහෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න. ඔව්.
රූපම් කියදැක්කක් දැන්නේ නැද්ද? මම නැහැ නේද?
ඒවා හිතලා බලන්න ඕන. දැන් ඉස්සලා අපි ඉන්න තත් එහෙම ආගමකෝ. එතකොට ඒකෙන් බලන්න ඕන. දැන් ඒක ඊට කලින් දැන් බට්ටිච්ච අහලා නැති කෙනෙකුටත් ওই සද්දේ ඇහෙනවා. එයාට බට්ටිච්චගේ රූපේ මැවෙයිද? නැහැ. නේ දැනගෙන හිටියත් විතරයි ඒ රූපේ මැවෙන්නේ නේ. එතකොට අපිට ඒ හිතෙන් හදන එකට උදව් වෙන තව જાති ටිකක් තියෙනවා. ඇහුණ සද්දේ විතරක් නෙමෙයි තවත් જાති ටිකක් උදව් වෙලා තියෙනවා. මේ දැනගත්තු දේ හදන්න නේද? මොනවාද උදව් වෙලා තියෙන්නේ? පරණ අද්දකීම් පෙර ඇසුර කියන්නේ අපේ හිතේ මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා. යට කියන ආශ්‍රව කියලා. දැන් කලින් අපේ ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු මොනවද ඕ ටිකක් තියෙනවා. නේද? ඒවා ඇසුරු කරගෙන තමයි දැන් අලුත් එක සකස් කරේ. නේද? ඒතර කලින් අත්දැකලා ඉතුරු වුණ දේවල් ටිකකුත් උදව් කරගෙන තමයි දැන් දේ හැදුවේ. දැන් මනසෙන් හිතන්න උදව් වෙන જાති දෙකක් තියෙනවා. මේ මොහොතේ ආපු අපිට මොකක් හරි ආයතනකින් සද්දයක් ගඳක් සුවඳක් නැත්නම් දකින්න දෙයක් මොකක් හරි එකක් ගැන කල්පනා කරන්නේ අපේ පරණ අත්දැකීම් එක්ක නේද? ඔය මොකද්ද කියේ? ඔව්. එතකොට අර ප්‍රශ්නේ හොඳයි. දැන් අත්දැකීම් නැති පොඩි ළමයෙකුටත් ඔය සද්දේ එනවා. දැන් එයාට බට්ටිච්චෙක් හැදෙනවද? නැහැ. හැදෙන්න බෑ. මනස පොඩි. ඒ අද්ද ඒ අද්දකීම් නැති හින්දා එයාට අපිට මැවෙන දෙයි මැවෙන්නේ නෑ. නේද? නෑ එතනත් පේනවා නේද අපි ඉන්නේ බොරුවක කියලා. දැන් ඒක ඇත්ත නම් එයාටත් ඒක හිතෙන්නේ නෑ මැවෙන්නේ නෑ. නේද? තමේ හිතෙන්ම සකස් කරන එකක් කියන එක තව ටිකක් පැහැදිලි වෙනවා. ඔව්. එතකොට අපි දන්නවා වැඩි හින්දා අපිට මැවෙනවත් වැඩි. එතකොට ඒ දැනගත්තු ටික කොහොමද එකතු වුනේ? ඒ ආයතන වලින්ම නේද? කලින් බට්ටිච්චෙත් දැකලා තියෙනවා. නේද? ඌ කෑ ගහනත් අහලා තියෙනවා. ওই දෙකම හින්දා අපි මොනවද ඔය සටහනක් ඉතුරු කරගෙන තියෙන්නේ? හරි. ඒත් ඒක තමයි දැනුත් අලුත් එක හදන්න උදව් වෙලා තියෙන්නේ. ඒ පෙර ඇසුර. එතකොට එකක් තමයි අපි සද්දේ සද්දෙන් නවත්තලා නැහැ. එක ගැන කල්පනා කරලා අලුත් දෙයක් සකස් කරලා ඒක දැනගෙන. නේද? එතකොට ඒ දැනගත්තු දේ ඒ දැනගැනීම මේ මොකක්ද හිතනපු නේ. හැබැයි දැනගන්න උදව් වුණ ඒවා එකක් තමයි ඇහුණ සද්දේ, දෙවෙනි එක තමයි පරණ අද්දකීම් ටික පෙර ඇසු. ඔව්. දැන් හිතන වෙලේ වුණ දෙයක්ද පෙර ඇසුර කියන්නේ? නෑ, අතීත සිද්ධිය. තමයි ඊයේ නැත්තම් ගිය අවුරුද්ද වෙන්න පුළුවන් නේද? පරණ සිද්ධිය. ඒක දැන් තියෙන්න පුළුවන්ද? බැහැ, අතීතේ ගෙවිලා ඉවරයි නේද? එතකොට ඒ පැත්තෙන් බැලුවත් අපි මේ ගෙවිලා ඉවර එකක් දැන් ආයේ උපද්දව නේද? එතනත් මෝඩකමක් තියෙනවා. තව පැත්තකින් තියෙනවා ඇහුණ සද්දේ ගැන හිතනකොට සද්දේ තියෙනවද? හා මං අහන්නේ සද්දේ ගැන කල්පනා කරනකොට සද්දේ ඉවරා නේද? සද්දේ නිරුද්ධයි. එතකොට මේ ඉවර වුණ සද්දයක් ගැන නේද දැන් හිතෙන් හිතන්. ඒ සද්දෙත් අතීතයට ගිහින්. ඒකත් මේ මොහොතේ. එතකොට අපි දැන් මේ හිතක් හදන්න උදව් කරගත්තු ಜಾති දෙකම නිරුද්ධ වෙලා ඉවරයි නේද? දැන් තියෙන ඒවා නෙවෙයි. කල්පනා කරනකොට දැන් ඒ සෝතායතනේ වැඩ ඉවර වෙලා නිරුද්ධ වෙලා නේ මනායතේ වැඩ පටන් ගන්න. මතක් කරගන්න පුළුවන්. ඒක කොහොමද කියලා හොයන්න. ඈ ඒකට ස්පර්ශය කියලා කියනවා. නැවත මතු කරගන්නේ කණෙන්ද හිතෙන්ද? එතකොට කණේ ස්පර්ශයක් නෙවෙයි. කණේ ඇවිල්ලා සද්දේ වදිනවා නෙවෙයිනේ. මතක් කරනවා කියන්නේ. එතන නැවත මතක් කරනවා කියන්නේ මන ආයතනෙ වැඩ. සෝත ආයතනෙ වැඩක් නෙවෙයි. නේද? ඒ සද්ද ගැන ආයේ අර බට්ටිච්චගෙන ආයේ ආයේ හිතන්න පුළුවන්. හිතනවා කියන එක හිතේ වැඩක් නිසා. ඔව් එතකොට සෝත ආයතනයක් නෑ එතන. නේද? ඒ සද්ද ගැන අපිට කල්පනා කරන්න. ස්පර්ශයක් තියෙනවා. ඒක සෝත ස්පර්ශේ නෙවෙයි. මන ස්පර්ශේ. මන ආයතනේ. මනෝ සංපස්සේ. මන ආයතනේ ස්පර්ශය. පැහැදිලිද? ස්පර්ශයක් තියෙනවා. ඒකයි සද්දය ඇහෙන ස්පර්ශ නෙවෙයි. සද්දය ඇහෙනවා නෙවෙයි නම් ඒක සෝත ස්පර්ශ නෙවෙයි. ඒක මන ආයතනේ නේද? නේද? ආයේ ආයේ කල්පනා කරනවා කියන එක මන ආයතන. පැහැදිලි නේද? හොඳයි. කොහොම විමසන්න ඕන. එතකොට දැන් මම කියපු කරුණ තේරුණා. දැන් ඇහෙන සද්ද ගැන කල්පනා කරනවනේ. කල්පනා කරනකොට බට්ටිච්චෙක් කියලා දැනගත්තා නේද? ඒ දැනන්න උදව් වුණේ ඇහුණ සද්දෙයි පෙර අත්දැකීම. නේද? ඔය ටික එකතු වුණ නැත්නම් බට්ටිච්චෙක් කියන අදහස එන්නේ නැහැ නේ. දැන්. එතකොට ඒ ආපු අදහස හදන්න උදව් වුණ ಜಾති දෙකම දැන් තියෙන ඒවද? නෑ දෙකම ගෙවිලා ඉවරයි. නේද? ඒක අපි දන්නේ නෑ ඒවා නිරුද්ධ බව. අපි මේ හිතපු එකක් හිත දැනගත්තා කියන තැනත් සිහිය නුවණ නෑ. අපි හිතන්නේ එළියේ ඉන්න බට්ටිච්ච අපි දැනගත්තා. නේද? දැන් ඔක මං කිව්වේ අර වතුරේ ඉන්න බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා ගොඩ ඉන්න බල්ලා දැනගන්න. ඔය දෙකේ වෙනසක් නෑ ඇත්තටම බැලුවොත්. හොඳට නුවණින් බැලුවොත්. හයි දෙන්නම එකම මුලාවේ නේද ඉන්නේ. හිතෙන් හදපු එක හිතෙන් හදුවා කියලා දන්නේ නෑ. මන ආයතනෙට සිහිය නුවණ නැහැ. නැතිකමට ලෝකේ තියෙන දේක් බාරාර. එළියේ තියෙන රූපයක් බාරාර. නේද? එතකොට අපි මෙච්චර කල් ඇහෙන ඇහෙන සද්දෙට ඔය වැඩේ නේද කරලා තියෙන්නේ. එළියේ තියෙන දේවල් කියා නේද බාරගන්නේ? ඇත්තටම වෙලා තියෙන ඇත්ත සිද්ධියම සද්දයක් ඇහෙනවා. සද්ද ගැන කල්පනා කරනවා. ඕක නේද? ඔව්. මේ මෙතෙන්ට සිහිය නොවන පිහිටලා නෑ ආයතනවලට. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇත්ත දකින්න ඕන නම් ආයතන පිරිසිඳ දකින්න. ආයතනවලට සිහිය නොවන පිහිටන්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. නේද? නෑ නෑ එහෙම කිව්වේ නෑ. එහෙම එපා කිව්වට හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මෙතන තාම මේ වෙන්නේ මොකද්ද කියලා නුවණින් බලන. අපි දැන් තාම නුවණ පිහිටලා නෑනේ. එකක්වත් නවත්තන්න නෙවෙයි මේ යන්නේ. හිතන එක නවත්තන්න නෙවෙයි මේ යන්නේ. අපි මෝඩකමට දෙයක් කළා නම් ඒක මෝඩකමට කළා කියලා පෙන්නලා දෙනවා. දැන් ඒක මෙහෙම හිතන්නකෝ. බල්ලා වතුරේ බල්ලෙක් හදුවනේ. දැන් ඌ නුවණින් පෙන්නනවා ඕක වතුරේ ඉන්න බල්ලෙක් කියලා කලින් බාරගත්තට. ඔතන සිද්ධ වුණේ මොකද්ද? ඇහෙන් මොනවද දැක්කා? හිතෙන් කල්පනා කළා. එතකොට එයාට නුවණක් ඇයි හිතෙන් කියපු එකනේ හිත දැනගත්තේ නේද බල්ලෙක් කියලා ඒක එළිය තිබ්බේ මෝඩකමට ඔය බව නොදන්නකමට එතකොට නොදන්නකම මතයි වතුරේ බල්ලෙක් පිහිටෙන්නේ නේද එතකොට මෝඩකම යෙදෙනකම් තමයි වතුරේ බල්ලා ඉන්නේ මෝඩකම යෙදුන් නැත්නම් වතුරේ බල්ලා උපදිනවද නැහැ එහෙම නුවණක් එනව නේද ඒක පෙන්නුවොත් හරි හැබැයි ඒක පෙන්නන්න ආයතන ගැන දැනගන්න ඕනේ මේක ආයතන පිරිසිඳ දකින්න ඉස්සෙල්ලා අඳුරගන්න ඕන මොන ආයතනද වැඩ කළේ ඊළඟට අර දහමෙන් දැනගත්තා එක එක ආයතන පිරිසිඳ දැකලා මේ ආයතනට පුළුවන් මෙච්චර ඊට වඩා දෙයක් බෑ කියන ඒ නුවණ එතන යෙදෙන්න ඕන හරි එතකොට අපි දන්නවා එහෙම කරන්න ඕනද නැද්ද කියන එක තමන්ගේ වැඩක්. එහෙම කළොත් මෝඩකම දුරු වෙයි නේද? දැනික අර බල්ලගේ මානසිකත්වය ගැන හිතන්න. දකින්නකොටම බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා. හරි? අපි එයාට ක්‍රමයක් පෙන්නලා දෙනවා ওই මෝඩකම දුරු වෙන්න. කරනවද නැද්ද කියන එක එයාගේ වැඩ. ඒක තමයි සෙල්ලා පළවෙනි දේ මේක තේරුම් ගන්නවා. හරි? ඊට පස්සේ කරනවද නැද්ද කියන එක පස්සේ කැමති නම් කරන්න නැත්නම් එපා. කිසිම බලගිරීමක් නැහැ. බුදුහාඳුරෝ කාටවත් බලකලේ නැහැ. දහම පෙන්නලා දෙනවා කැමති නම් කරන්න. මාර්ගය කියා දෙනවා කැමති නම් මාර්ගය යන්න කියන එක විතරයි. හරි? ඒකේ පළවෙනි දේ අපි තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි අර අපේ මං ඉස්සෙල්ලගේ සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇති වුණොත් තමයි මාර්ගය වඩන්න පුළුවන්. ආරෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය නැති වුණොත් ඉතිරි මාර්ගාංග වැඩෙන්නේ නැහැ. හරි? ඒ සම්මාදිට්ඨිය එන්න නම් කරුණු හතරක් ඕන. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. නේද? ඔව් එතකොට ප්‍රතිපදාවට එන්න නම් මේ ඥානෙ තියෙන්න ඕන කරන්නන් ආලේ කර දෙයක් කළාට මාර්ගෙ වැඩෙන්නේ නැහැ ලෝකී මාර්ගෙ වැඩෙන සමාධි ධ්‍යාන වැඩෙයි නීවරණ යටපත් වෙයි හැබැයි මාර්ගෙ වැඩෙන්න නම් අනිවාර්යෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ එන්න ඕන එතකොට ඒ නුවණේ එකක් තමයි අපි කතා කරගෙන ආවේ මේ දුක කියන එක දුක්ඛේ ඥානං හරි දැනට අපිට රූප තිබුණට ඒක දුකයි කියන නුවණක් නැහැ. මේ පිළිගන්නවනේ. සමහර රූප සැපයි සමහර රූප දුකයි. නේද? සමහර රූප අපිට සැප ගේනවා සමහර රූප දුක ගේනවා. ඒ ලෝකයා ඉන්න මට්ටම. ඔව්. දැන් ආර්ය දර්ශනය කියන්නේ ලෝකයා ඉන්න මට්ටම නෙවෙයි. මේ පවතින ඇත්තක් තියෙනවා. ඒක පවතින ඇත්ත දකින්න නම් වැඩපිළිවෙලේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන කායනුපස්සනාව. කය පිරිසිඳ දකින්න තියෙන මාර්ගය කායනුපස්සනාව. ඒතර කායනුපස්සනාවයි කියන්නේ අජ්ජත්තරි බහිද්දරි රූපයක් තියෙනවා නම් සමුදය බලන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මම මේ පෙන්වුවේ ඇයි සමුදය බලන්නේ? සමුදය බලනකොට මොකක්ද එන නුවණ? නුවණක් තමයි මේ හේතු නිසායි ඕක හටගන්නේ. සමුදය නිසායි ඵලය කියලා නුවණක් එනවා සමුදය දකින්නකොට. මේ ඇතිකල්හි මේ වේ. පාලියෙන් කිව්වොත් ඉමස්මින් සති ඉදං හෝති කියන නුවණ. ඒ නුවණ එනකොට තවත් නුවණක් පහළ වෙනවා මේ සමුදය යෙදුන් නැත්තම්. ඵලය හට ගන්න විදිහක් නැහැ. දැන් ඒක බලන්න අර වතුරේ බල්ලට දාලා. ගොඩේ ඉන්න බල්ලගේ මෝඩකම තියනකම් වතුරේ බල්ලා ඉන්නවා. නේද? දැන් අපේ මෝඩකම යෙදෙන්නේ නැහනේ. ඒ සමුදේ යෙදෙන්නේ නැහැ. අපිට ඉන්නවද වතුරේ බල්ලේ? පිහිටනවද? පිහිටන්නේ. ඉන්න බල්ලා නැති වෙනවද බල්ලෙක් උපදින්නේ නැද්ද? අපත් නොනින් තේරුම් ගන්න ඕනේ. හිටිය බල්ලා නැති වෙනවද බල්ලෙක් උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ. එකයි නහෝති කියන්නේ. ඉමස්මින් අසති ඉදන් නහෝති. හේතු ප්‍රත්‍ය යෙදුම් නැත්තම් ඵලය නැහැ නෙමෙයි ඵලයක් උපදින්නේ. හට ගන්නද? නැහැ කියන එකයි උපදින්නේ නැහැ කියන එකයි දෙක. හරි. නූපදින ගතිය. ඒ නූපදින ගතිය තමයි Nirodha කියන්නේ. ඇති වෙලා නැතිවීම තව කතාවක්. මොකද ඇති වෙන එකේ ඇත කියන එක තියෙනවා නැති වෙන එකේ නැත කියන එක තියෙනවා. ඒතර මේ පටිච්ච සමුප්පන්න බව මේ තව විදිහකට කියන්නේ පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉදප්පච්චේතාව කියලත් ඕකට කියනවා. මෙන්න මේ ධර්මතාවය දැක්කොත් ඇත නැත කතාවලට යන්නේ නැහැ. දැන් වතුරේ බල්ලෙක් නැහැ කියන්න යන්නේ නැහැ. මොකද බල්ලගේ මානසිකත්වෙට ඉන්නවා. අපිට කියන්න යන්නේ මෝඩකමයි එදෙනකන් බල්ලෙක් ඉන්නේ. මේ හේතු ඇතිකල්දී ඒ ඵලය තියෙනවා. අපි ඵලය වෙන් කරන්න පුළුවන්ද සමුදෙන්? වතුරේ ඉන්න බල්ලා වෙන් කරන්න පුළුවන්ද ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම? බැහැ නේද? බැ. මෝඩකම මතමයි වතුරේ බල්ලා ඉන්නේ. මේ ඇතිකල්ලි මේ වේ නේද? මෝඩකම යෙදුන් නැත්නම් අල්ල නැති වෙනවද බල්ලෙක් උපදින්න? උපදින්න නේද? අනවක හරිය වැදගත් ධර්මතාවයක් නා. තියෙන දේ නැති වෙන එකයි නූපදින එකයි කියන්නේ දෙකක්. නූපදින ගතියට තමයි Nirodha කියන්නේ. ඉපදුන් නැත්තම් ඒක ගැන කතා කරන්න බෑ. හට අරන්නේ. හරි. ඉපදුනොත් එහෙම ඒක නැති වුණා කියලා කියන්න පුළුවන්. ඇති වෙන නැති වෙන කතාවලට යන්න පුළුවන්. ඉපදුනේම නැත්තම් දැන් අපිට වතුරේ බල්ලෙක් ගැන කතාවක් නැහැ. නේද? බල්ලට නම් වතුරට ඉබිලා ගහක් යටට ගියත් අර බල්ලා ගැන හිත හිතා ඉන්න පුළුවන්. තාම ඉන්නවද දන්නේ නැහැ ඒ බල්ලා. නේද? අපිට එහෙම කතාවක් කියෙදෙන්නේ නැහැ නේද? අදාළ නැහැ. අදාළ නැත්නම් මොකද? ඒක හට ගන්න නැති හින්දා. ඒකට නුවණ එන්නේ ඕන මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ කියන අන්න ওই නුවණට කියනවා මේ පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියලා. අන්න දැන් තව ලක්ෂණයක්. හැම රූපයක්ම ඉස්සෙල්ලා ලක්ෂණේ තමයි සංඛාර. හරි? ඇයි සංඛාරයක් කිවි? හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන. දෙවෙනි ලක්ෂණය තමයි පටිච්ච සමුප්පන්න. හරි. තුන්වෙනි ලක්ෂණය තමයි අවිද්‍යා ප්‍රත්‍ය. සකස් වුණා කියන එකට කියනවා සංකතයි. මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය දකිනකොට පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. ඔන්න ඔය ලක්ෂණ තුනම දකින්න පුළුවන් වෙන්න ඕන නුවණක් ආවොත්. වතුරේ ඉන්න බල්ලට ওই ලක්ෂණ තුනම පොදුයි නේද? සංකතයි. හේතු ප්‍රත්‍ය නිසාමනි ඵලේ. නේද? රායතන මුලාව නැත්තම් මෝඩකම නිසාමයි බල්ලෙක් ඉන්නේ වතුරේ. එතකොට ඒක සංකතයි. දෙවෙනි එක තමයි පටිච්ච සමුප්පන්නයි. ඇයි? මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයට යටත්. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. නේද? නස්මෙන් සති ඉඳන් හොති, නස්මෙන් අසති ඉඳන් නහු. නේද? සංකතයි පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යාව තියෙනකන් විතරයි. අවිද්‍යාවත් ප්‍රත්‍යක් වෙලා. උදව් වෙලා. තමයි මේ දේ හටගෙන තියෙන්නේ. නේද? ඇත්ත නොදන්නකම්. දැන් පැහැදිලිද? සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. ඔන්න ඔය ධර්මතා තුන දැක්කොත් දැන් බලන්න නුවණක් එනව නේද? ඒ සංඛාර. දැන් සංඛාර කියන්නේ වතුරේ ඉන්න බල්ලා මෙතෙන්දී ඈ. ඒ සංඛාරය දුකක් නේද? බල්ලා දුකක් නේද විඳින්නේ බල්ලෙක්ව මෝඩකමට හදාගෙන. ඔව්. එතකොට ඒ දුකට සමුදය තියෙන්නේ මෝඩකම නේද? ආයතන මුලාව, අවිද්‍යාව. නොදන්නකම. ඇත්ත නොදන්නකම. ඒතර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු ඵලය. නේද? ඒක ඒ වතුරේ ඉන්න බල්ලා කියන්නේ දුක, ඒකේ සමුදය තමයි මේ මෝඩකම. ආයතන මුලාව. දැන් ඒ සමුදය යෙදුන් නැත්නම් එන්න උපමාවෙදි දැන් අපේ මට්ටම. අපිට ඒ සමුදේ ඒ දෙන්නේ නැහනේ බල්ලෙක් හැදෙන්න සමුදේ. දැන් සමුදේ ඒ දෙන්නේ නැති හින්දා අපිට උපදින්නේ නැහැ නේද? වතුරේ බල්ලෙක්ව හටගන්නේ උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. දැන් තේනවා දුකයි සමුදේයි නිරෝධයයි. දැන් අපිට පුළුවන් ඕනනම් බල්ලට කියා දෙන්න නිරෝධ කරන මාර්ගය. ඇයි මේ කරුණු තුන දන්න හින්දා? දුකයි සමුදයයි නිරෝධයයි දන්න කෙනාට තමයි මාර්ගය අවබෝධ වෙන්නේ. මාර්ගය උපදව ගන්න. හරි. ඔය සතර ඥානෙට කියනවා සම්මා දිට්ඨිය කියලා නේද? දුක සමුදය නිරෝධය මාර්ගය නේද? එතකොට ඒ දැක්ම එන්න නම් ඔය බලන්න ඕන කරුණු ටිකක් තමයි සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. ඒ කටපාඩම් කරගන්න නෙවෙයි. ඒකට ක්‍රමේ දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව. කායනුපස්සනාව කියන්නේ අජ්ජත්තරි බහිද්දරි රූපයක් තියෙනවා නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න. සමුදය ධර්මයේ දකින්න. ඒක හටගත්තේ කොහොමද කියලා දකින්න. ඒ දැකීමෙදිත් අපි සාමාන්‍යයෙන් කරන්නේ බාහිරෙන් හොයන එක. දැන් යන්න ඕනේ තමන් තුලින්. ඒ කියන්නේ ආයතන පැත්තෙන්ම මේක බලන්න. ඒ බැලීම තුල තමයි ওই සතර ඥානෙ එන්නේ. දැන් ඒ ලෝක දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි එළියද තියෙන්නේ තමන් තුල. තමන් තුල නේ. එහෙනම් තමයි ඔක මිදෙන්න පුළුවන් වෙන්නේ. තමන් තුලින්ම තමයි මාර්ගය උපද්දව ගන්න තියෙන්නේ, තව කරන්න තියෙන වැඩේ කරන්න. හරි. එතකොට එහෙම දහමට ගලපන්න ඕන. ඔන්න අතන චතුරාර්ය සත්‍යය තියෙනවා, පටිච්ච සමුප්පාදී තියෙනවා. ඊළඟට මේ කායනුපස්සනාව වැඩුවොත් තමයි ඒවා අවබෝධ වෙන්නේ. දහමට ගැලපෙනව නේද? සතර සතිපට්ඨානෙත් ඔතන තියෙනවා. චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදේ, සතර සතිපට්ඨාන. ඒක නුවණින් හොයන්න තමයි මේ අවබෝධය දෙන්නේ. දැන් තමන් කරන භාවනාවෙන් මෙහෙම අවබෝධයක් එනවද? දැනගෙන කළොත් ප්‍රතිඵල ලැබෙයි. ඒ හින්දා තමයි මේ දැනුවත් කරන්නේ. අනිත් එක නුවණ තියන අයට මේ සූත්‍රවලින් මේ ටික පෙන්නන්න. පැහැදිලිව තියෙනවා දන්න දකින කෙනාටයි මේ ආශ්‍රෝෂය කරන්න පුළුවන්. ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදං. දන්න දකින කෙනාටයි ආශ්‍රෝෂය ප්‍රහාණය කරන්න පුළුවන්. නො අජානතෝ නො අපස්සතෝ. නොදන්න නොදකින කෙනාට මේක කරන්න බෑ. මේක බුද්ධ දේශනාව. ඒක තමයි අද වෙලා තියෙන්නේ. කරන්නන් වාලේ භාවනා කරනවා දහම හොයන්නේ නැහැ. එතකොට දහමට අනුව නම් එහෙම කෙනාට මේ ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ කායනුපස්සනාව කරන්නේ කොහොමද කියලා දැනගෙන කළොත් තමයි ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ. මොකද දන්නේ නැතුව කළොත් අපි ලෝකයයි සමුදයයි බාහිරෙන් හොයන්නේ. හැබැයි ඒකෙත් තියනවා මේකේ කොටසක් තියනවා පූර්ව ප්‍රතිපදාව. දැන් මේ කතා කරන්නේ ආර්ය ප්‍රතිපදාව. ලෝකෙන් එතර වෙන මාර්ගය. අර ලෝකෙට අයිති ක්‍රම ටිකේ තියනවා නීවරණ යටපත් කරන ගතිය. ඇලීම් ගැටීම් අඩු කරනවා. එහෙම එකක් තියනවා. එහෙම නැතුව නෙවෙයි. හැබැයි ඒක ආර්ය ප්‍රතිපදාව වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාව නෙවෙයි. හරි. ලෝභ දේශ ටිකක් අඩු කරයි. මෝහය එහෙමම තියෙනවා. අපි අවිද්‍යාව තියෙනවා. ඇලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ඒක වඩන එක නෙමෙයි. මේක නුවණ ඇතුව වඩනවද නැද්ද කියන එක. සම්මා දිට්ඨිය ඇතුවද ආනාපාන සතිය වඩන්නේ නැතුව. ඒ කියන්නේ ආනාපාන සතිය වඩන්නේ කුමක් සඳහාද කියන එක ගැන දැනුමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අය ස්වාමින් වහන්සේලාගෙන් අහනවා ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවා. එතකොට සාමීන් වහන්සේලා කියනවා ඌ අපි වඩනවා බුදුරජාණන් වහන්සේ. කොහොමද ආනාපාන සතිය වඩන්නේ? එතකොට ඔන්න එක ස්වාමීන් වහන්සේ නම කරිට්ට කියන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. මම මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ. කාමයන්ගෙන් වෙන්ව, ද්වේෂයන්ගෙන් වෙන්ව සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. සෝ සතෝ වාස්ස සති, සෝ සතෝ පස්ස සති. කාමයන්ගෙන් වෙන්ව අර ගැටෙන ගති වලින් වෙන් වෙලා සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රාස්වාස කරනවා. මේ තියෙන්නේ අරිට්ඨ සූත්‍රයේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අරිට්ඨ එහෙම වඩන ආනාපාන සතියකුත් තියෙනවා, මම නැහැයි කියන්නේ නැහැ. වඩන ආනාපාන සතියක් තියෙනවා, මම නැහැයි කියන්නේ නැහැ. ඒ වුණාට බුද්ධ ශාසනයේ, ඒ කියන්නේ මේ කෙලෙස් දුරු වෙන විදිහට ආනාපාන සතිය වඩන්නේ මෙන්න මෙහෙමයි කියලා ඊළඟට ආනාපාන සතිය විස්තර කරනවා. ඔව්, ඒකේ ඒ සාමාන්‍ය ආනාපාන සතියේ තියෙන විස්තර ටික තියෙනවා. ඊට අමතරව ආනාපාන සති සූත්‍රෙන් හොයාගන්න ඕන මොනවද මේ විස්තර ටික. හරි. එතකොට දහම දන්න කෙනාටත් ආනාපාන සතිය වඩන්න පුළුවන්, නොදන්න කෙනාටත් වඩන්න පුළුවන්. අපි දන්නවනේ කට්ටිය වැඩුවා කියලා. ආලාර කාලා මෙහෙම ආනාපාන සතිය වැඩුවා. නේද? ඔව්, මගපල ලැබෙන්නේ නැහැ. ධ්‍යාන වලට යන්න පුළුවන්. ඊර්ති බල ලබන්න පුළුවන්. ඈ? ඔව්, දැන් අපි හොයාගන්න ඕනේ ඒකෙයි මේකෙයි වෙනස මොකක්ද? අපිත් දැන් බුදුදහම කියලා හිතාගෙන කරන්නේ අරකමන. අන්න අතන තමයි භයානක තත්ත්වය. එහෙනම් තමයි මේ දහම නුවණින් හොයන්න විමසන්න. භාවනා කරන එක නවත්තන්න නෙමෙයි, භාවනාත් කරගෙන යන්න. ඒ අතරේ දහමත් නුවණින් හොයන්න. එතකොට අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න පුළුවන්. නේද? අර ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. කවුරුවත් කියන පළියටම භාවනාව කරගෙන ගියාට සමහර විට මේක මගහැරෙන්න පුළුවන් ලැබුණ අවස්ථාව. එහෙනම් ඒ කරන භාවනා කරගෙන යන්න. ඒ අතරේ බුද්ධ දේශනාව මොනවද කියලා හොඳට නුවණින් විමසන්න. හරි. එතකොට දැන් අපි ඒ දන්න දහමෙන්මයි මං කිව්වේ. දැන් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. එතකොට සම්මා දිට්ඨියේ පළවෙනි එක දුක ගැන දැනගන්න වෙනවා. දුක්ඛේ ඥාන. දැන් අපි අපෙන්ම අහන්න ඕන, අපි දුක්ඛේ ඥානය තියෙනවද? අපි දන්න දුක බුදුරජාණන් වහන්සේ පෙන්නපු මට්ටමක්ද? ඒ දකින්න ගියපු මට්ටමද? හරි. එතකොට අපිට තියෙන්නේ ওই කියන දුක හැම වෙලාවෙම හැම තැනම දුක දුකමද, නැත්නම් සමහර වෙලාවට වෙනස් වෙන එකක්ද? අපිට තියෙන්නේ අර ලෝකෙට ආйти. ඒක තමයි මම පෙන්නේ අර ඉස්සෙල්ලා දුක්ඛ දුක්ඛයි විපරිණාමයි ඔය කියලා මේ ඒ ලෝකෙට ආйти ලෝකයා දකින දුක තියෙන. නැතුව නෙවෙයි. බෑ ඊට වඩා ගැඹුරුයි මේ සංඛාර දුක්ඛය කියන්නේ. සංකාර දුක්ඛේ බුදු කෙනෙකුට විතරයි පෙන්වලා දෙන්නේ. දැන් ඔය මතු කරපු කරුණ හොඳට නුවණින් හිතන්න ඕන එක. දැන් ඔයගලන්ට පටන් ගන්න පුළුවන් ඔය ඇහෙන සද්දවලට අපි රූප හදනවානේ. වාහනයක් යනවා, කාර් එකක් යනවා, බස් එකක් යනවා කියලා එහෙම හිතෙනවා නේද? සද්දය එහෙම. ඒ තමන් ඉන්න තැනින් පටන් ගන්න. එතකොට ඒවා බාහිර රූපද අජ්‍යත්ත රූපද අපි ලෝකෙ පිළිගන්නේ. එළියේ තියෙන රූප නේද? දැනගත්තා. ඒ බාහිර රූපයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්වලා තියෙනවා කායනුපස්සනාව. මොකද්ද? සමුදය ධම්මානුපස්සී වෙනවා. සමුදය හොයන. එතකොට අපි කායක හැදුන හැටි බාහිරෙන් හොයන එක නෙවෙයි කරන්න ඕන. මේක අපි දැනගත්තේ කොහොමද? නේද? මොන ආයතන වලින්? ඒත් ශබ්දයක් ඇහුණා හිතෙන් හිතුවා. සෝතායතනෙයි මන. ඊළඟට නුවණක් තියෙන්න ඕන කනට කරන්න පුළුවන් මොකක්ද එක වැඩ එක කෘත්‍යයයි තියෙන්නේ සෝතයි ඇසීම පම සුත කියන ඇසීම කියන එකේ කාරකයක් නැහැ එතට ඇසීම ගැන කල්පනා කරලා නේද කාරකක් කියලා දැනගෙන තියෙන්නේ නෑ ඒක සෝතායතනෙ වැඩක් නෙවෙයි මන ආයතන නේද මන ආයතනෙන් කරන ඒවා ඔක්කොම හිත ඇතුලේ මිසක් එළියේ තියෙන ඒවා වෙන්න බෑ මෙච්චර කල් බාහිරේ කියලා බාර අරන් අපි මෝඩකම් ආයතන මුලා දැන් ඔක මතක් කරලා දෙන්න පුළුවන් නේද ඒක අමාරු වැඩක් නෙමෙයි හිතන්න නැතුව හිටියොත් ඈ ඔව් නෑ එහෙම හිටියොත් හරි දැන් සාමාන්‍ය ජීවිතේ එහෙම ඉන්නවද ඔව් එතුමාට කිව්වා එතුමාට ඒ මට්ටමේ ඉන්න පුළුවන් එහෙනම් එහෙම හික්මෙන් නේද දැන් අපිට එහෙම හික්මෙන්න පුළුවන්ද බැහැ නේද අහලා බලන්න කිසිම සද්දයක් අහන්න පුළුවන්ද ඒ රූපය ගැන හිතන්නේ නැතුව කියලා නිකන් අහගෙන ඉන්න ගම එක සද්දයක් හරි අහන්න පුළුවන්ද ඕක මේ සද්දේ කියන්නේ නැතුව බැ ඉබේම එනවා ඒක අපි හිතන්නත් කලින් ගලාගෙන ඇවිල්ලා ඉවරයි ඒ ගලාගෙන එන ගතියට කියනවා ඒ ඕගයක් කියලා සැඩ පහර අපි ওই සැඩ පහරට අහු වෙලා ඉන්නේ හරි සද්ද ඇහෙනකොටම ඒකට රූපයක් මවලා ඉවරයි ඒක අපි හිතන්නත් කලින් ඕක වෙනවා ඇයි අපි ඒ සැඩ පහරට අහු වෙලා දැන් මේ සැඩ පහර තරණය කරන්න වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා එකපාරටම මම මේක නවත්තනවා කිව්වට නවත්තන්න බෑ. හරි තමන් ඉන්න තත්ත්වේ පිළිගන්න ඉස්සෙල්ලම. හරි. නැවැත්තුවත් හරි තමයි ඒ වුණාට අපිට බෑ. දැන් අපි ඉන්න ඕගෙට කියනවා කාම ඕගය කියලා. ඒ කාම ඕගය කියන්නේ කාම වස්තු තමයි අපිට පැනවෙන්නේ. ඇයි ඒවට කාම වස්තු කියන්නේ? ඒවා අපේ මේ ඉන්ද්‍රිය පහෙන් අත්දකින්න පුළුවන්. කාර් එකක් කියපු ගමන් ඕනනම් එහෙන් බලන්න පුළුවන් කණෙන් ඒකේ සද්ද අහන්න පුළුවන් නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් ස්පර්ශ කරන්න පුළුවන් එහෙම දෙයක් බාර ගන්න තාක්කල් අපි ඉන්නේ කාම ලෝකේ හරි ඒක අපි ඉපදිලා ඉන්නේ මනුෂ්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකේ වෘද්ධ තියෙන හින්දා තමයි මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ ඒ කෙලෙස් තියෙන හින්දා හරි. එතකොට මේ කෙලෙස් දුරු කරන මාර්ගයක් මේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ මාර්ගේ විදුවත් ප්‍රතිඵල ලැබෙනවා මිස කලය බලෙන් දාගන්න බෑ. මං හිතන්නේ නැතුව ඉන්නවා කියුවට ඕක කරන්න බෑ. පුළුවන් නම් ඉඳලා බලන්න හිතන්නේ නැතුව ඉන්න බෑ. ගොඩාක් භාවනා කරන අයට එක මට්ටමක් තියනා හිතන්නේ නැතුව ඉන්න එකත් හැබැයි අවබෝධයෙන් නෙමෙයි සමාධිය තුලින්. දැන් ආනාපානස්තිය වඩාගෙන වඩාගෙන යනකොට හිත එකඟ වෙනකොට වෙන දේවල් හිතන්නේ. හුස්මටම අවධානය දෙන්න. ඊළඟට හුස්මත් දැනෙන්නේ නැතුව යනවා. හරි. තව සියුම්. ඊට පස්සේ
කියනවා
සියල්ලම තත්ත්වක තියෙද්දි එකක් ගන්නකො ඔව් දැන් නුවණ පහළ වෙන්න කලින් අපි දහමෙන් දැනගන්න ඕන අනිත්‍ය කියලා කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්න අනිත්‍යකුත් තියනවා බුදුරජාණන් වහන්සේ අදහස් කරන අනිත්‍යකුත් නේද දැන් අපි අනිත්‍ය බලනවා කියලා අපි හිතන් ඉන්න අනිත්‍ය බලන්න පුළුවන් දැන් ඔන්න බලන්න ඔය කුරුල්ල කෑ ගහනවා ඇහෙනවා, ඔය සද්ද ඇති වෙනවා නැති වෙනවා. හරිද? එක සද්දයක්වත් ඉතුරු වෙනවද? නැහැනේ. අයින් අනිත්‍යයි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නේද? ඒක ටිකක් බැලුවොත් ඔය නුවණ නැද්ද? කිසිම සද්දයක් පවතින සද්දයක් තියනවද? නැහැ නේද? අනිත්‍යයි. දැන් හිතන එක නැවතුණාද? නැහැ නේ. ඒක මම ඔය අහපු ප්‍රශ්නෙට කිව්වේ. හැබැයි මේ බුදුදහම කියන්නේ හිතන එක නවත්තන එකක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. හිතන එක නවත්තනවා කියන එක නිවන නෙවෙයි ඈ. හිත දමණය කරන්න කියනවා. ඒ දමණය කරනවා කියන්නේ මොකද්ද කියන එක හොයාගන්න ඕනේ. ඒක ප්‍රඥාවට. ඔක සම්මා දිට්ඨියෙන් තේරුම් ගන්න ඕනේ එක. හරි. ඔව් අමාරු ඉතින් මේ දහමේ විදිහට හොයන්න පටන් ගන්න ඕනේ. නෑ කවුද නෙවෙයි කිව්වේ? සියල්ලම දුකයි නෙවෙයි කිව්වේ. නෑ නෑ ඊට වඩා නෙමෙයි කියපු එක. දැන් මං කියුවේ සබ්බේ සං ඒක අපි හොයාගන්න. ඒක හොයාගන්න විදිහක් තමයි මේ ටිකක් කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වා. ඉතින් අපි 요거 පාඩම් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා සංඛාර කියන්නේ මොකද්ද? ඊ සීල සංඛාර කියන්නේ මොනවද? ඒවා දුකයිද? ඔවන වණින් හොයන්න ඕන. ඒක වචනෙන් කිය කී ඉඳලා හරියන්නේ නැහැ. ඒකයි මේ අනිත්‍යයි කියන එකත් අනිත්‍ය අනිත්‍යයි කිය කී ඉඳලා හරියන්නේ නැහැ. මේකේ අවබෝධයකුත් ගන්න ඕන. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා කිව්වේ මොකද්ද? ඒක තියෙනවා එක සූත්‍රයක, අනිච්ච සංඥා සූත්‍රය. ඒක තමයි ඔය පොතේ තියෙන්නේ. හරි. සංයුක්ත නිකායේ තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය. ඒතර ඒ සූත්‍රෙදී අහනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා. මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩන්නව. රූපයේ කොහොමද අනිත්‍ය වඩන්නේ කියන එක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ඒ රූපේ වෙනස් වෙනවා කියලා බලන්න නෙවෙයි. ඇති වෙලා නැති වෙනවා කියලා බලන්න නෙවෙයි. හරි. ඒකයි ඒවා සූත්‍ර කියවන්න. ඒකෙ කියන්නේ ಜಾති තුනක් බලන්න කියනවා රූපය ගැන. මොනවාද ಜಾති තුන? ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. ඉති රූපං කියන්නේ මොකද්ද? මෙන්න මේකයි රූපේ. අපි අර කාර් එක තමයි රූපේ, බට්ටිච්ච තමයි රූපේ, වතුරේ ඉන්න බල්ලා තමයි රූපේ, ශරීරය තමයි රූපේ. ඒ වෙලාවේදී මොකක් හරි රූපයක් තියෙනවනේ. ඔක ඉති රූපං. හරි. ඒක අපිට අජ්ජත්ත වෙන්න පුළුවන්, බහිද්ද වෙන්න පුළුවන්. ඒතර අජ්ජත්ත හරි බහිද්ද හරි තියෙනවා නම් ඊළඟ වැඩේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ ඉති රූපස්ස සමුදේව කියන එක බලන්න. ඔව් හටගත්තේ කොහොමද කියලා බලන්න. හටගත්තේ කොහොමද කියන කොටත් මං කිව්වා නුවණින් බලන්න. ඒ කියන්නේ හටගත්තු හැටි බලන දෙවිධයක් තියෙනවා. බාහිරෙන් සමුදේ හොයන්නත් පුළුවන්. තමන් තුලින් සමුදේ හොයන්නත් පුළුවන්. එතකොට බුදු කෙනෙක් පෙන්වන්නේ තමා තුලින් සමුදේ බලන්න කියන එක. බාහිරෙන් හොයලා ඔක හම්බ වෙන්නේ නැහැ. ඒක රෝහිතස්ස සූත්‍රයේ ඒක පැහැදිලි කරලා තියෙනවා. හරි. තුන්වෙනි එක තමයි අත්තංගම. එතෙන්දි තමයි දැන් ලෝකෙට අයිති නැතිවීමකුත් තියෙනවා, ලෝකෝත්තර දර්ශනේ නැතිවීමකුත් තියෙනවා. ලෝකෝත්තර දර්ශනේ නැතිවීම තමයි මම අර බල්ලාගේ උපමාවෙන් කිව්වේ. දැන් රූපය පටිච්ච සමුප්පන්න බව දැකීම තුල මේ ඇතිකල්ලි මේ සමුදේ යෙදෙනකන් ඕක තියෙනවා. සමුදේ යෙදුන් නැත්තම් උපදින්න බෑ කියන ඔන්න ඔය ධර්මතාවය. ඔකට කියනවා ඉදප්පච්චේතාව, නැත්තම් පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්හි මේ වේ, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හේතුප්‍රත්‍ය විතරක් නෙවෙයි. හේතුප්‍රත්‍ය ඇතිකල්හි ඵලය තියෙනවා. හේතුප්‍රත්‍ය යෙදුන් නැත්තම් ඵලය නැහැ කියන එකට වඩා ඵලය උපදින්නේ නැහැ කියන එක. නැහැ කිව්වොත් තියෙන එක නැති වුණා කියන තැනට යනවා අපි ලෝකෙට අහු වෙනවා. දැන් මෙතන අන මේක අහගන්න. මෙතන බල්ලෙක් නැහැ. නැහැ නේද? හරිද වැරදිද? හරි. නේද? මෙතන බල්ලෙක් නැහැ. දැන් ඕගොල්ලෝ බල්ලා ගැන හිතනවද නැද්ද? හිතන. දැන් නැහැ කියන එකෙන් බල්ලෙකුට අහු වුණාද නැද්ද? අහු. තේරෙනවද? ඔයා ගැඹුරින් කිව්වොත් ඔකට කියනවා මේ නත්ති ප්‍රත්‍යයෙන් අහු වෙනවා. එතකොට නැහැ කියලා බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි නේද? හරි. එතකොට මේ ඉදප්පච්චේතාව කියන පටිච්ච සමුප්පන්න බව දැක්කොත් විතරයි මේක ගැලවෙන්න පුළුවන්. හරිද? එතකොට මොකක් හරි රූපයක් තියනවා නම් ඒකේ සමුදය බලන්න කියනවා. අපි ඵලය ගැන විතරක් හොයන්න ගියාට මේක අහු වෙන්නේ නැහැ. සමුදේ දැක්කොත් එන අවබෝධය තමයි සමුදේ තියෙනකන් විතරයි ওই ඵලය ගැන කතා කරන්න පුළුවන්. සමුදේ දුන් නැත්තම් ඵලය හටගන්න විදිහක් නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඔන්න විච්ඡ සම්පන්න බව දැක්කොත් ධහම දැක්කවෙ. තේරුණා? අපි හුඟක් වෙලාවට කරන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන එක තමයි බලන්නේ. ඒක අපේ අනිත්‍ය මිසක් ඔය බුද්ධ දේශනාව නෙවෙයි. බුද්ධ දේශනාව ඔය ඔක එක සූත්‍රයක් ඔය වගේ තව තියෙන සූත්‍ර සතිපට්ඨානෙත් තියෙන මේ ධම්මානුපස්සනාවේදී ඔය පංච උපාදානස්කන්ධය ගැන බලන්න කියන්නේ කොහොමද කියලා බලන්න. රූපය ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංග කියන කරුණු තුන බලන්න. ඊළඟට මට ওই සූත්‍ර ගොඩක් පෙන්වන්න පුළුවන් ওই කතාව කියපු මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ අනිත්‍ය බලන්නේ මෙහෙමයි කියන එක. ඒක දන්නේ නැතුව අපි බලන අනිත්‍ය තමයි ඒ අර කතා කළේ. දැන් සමාධිය වඩාගෙන ඔන්න අනිත්‍ය බලනවා. මොකද්ද? සද්දේ අනිත්‍යයි. ඇති වෙනව නැති වෙනව. ඒක මේ මේ මේකෙන් මේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. තේරුණා? ඔප්පටි ඒක මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ පනෝලා තියනවානේ මේක තමයි එකම මාර්ගය කියලා. ඒකායන වන්දිප්පවේ මග්ගෝ. මොකද්ද? සතර සතිපට්ඨාන කියලා තියනා නේද? ඒකට සතර සතිපට්ඨාන මේ කායනුපස්සනාව ගැන තමයි කතා කරන්නේ. ඒකේ කියලා තියනවා මේ සමුදය ධම්මානුපස්සී වෙන්න. මෙතන හිතාවි පටන් ගන්න. ඒක නොකර අපිට ඕන එකක් කරලා කරන්න පුළුවන්. බැරි නෑ. වැඩේ තියෙන්නේ අර ප්‍රතිඵල ලැබෙයිද. බුදුරජාණන් වහන්සේ එකම මාර්ගය කියලා එකක් පනවලා තියෙනවා. ඒකේ කියනවා රූපයක් තියෙනවා නම් සමුදය බලන්න කියලා. අපි ඒක නොකර අපිට ඕන එක එක ඒවා කරනවා. ඒකෙන් මාර්ගඵල ලැබෙනවද ඇහුවොත් ඕකට තමයි අර අඟෙන් කිරි දෝනවා වගේ කියලා උපමාවකුත් දීලා තියෙන්නේ. නේද? ඒක මං කියන හින්දා නෙමෙයි, මේ දහමට ගලපලා බලන්න කියලා මම කියන්නේ. හරි. ඒකයි මං කිව්වේ මේ දහමක් අහන්න ලැබුණ වෙලාවේ අපි බොහොම නුවණින් මේක විමසන්න ඕන. කරන ඒවා නවත්තන්නත් එපා. ඒවත් කරන්න. ඒ අතරේ මේ මේ මේකත් ඔයලා බලලා. ඔව්. මම අහන එක හොඳයි. අහන එක හොඳයි. ඒ හරි වටිනවා මං මේ. ඒකට මේ බණිනවා නෙමෙයි. ඒ අහන හින්දා තමයි තව තව පැහැදිලි වෙන්නේ. ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන්නමයි මේ කතා කරන්නේ. අපි ප්‍රශ්න නොකර අන්දේ වගේ කරන හින්දා තමයි මේව වැහෙන්නේ. ඔව්. තේරුම් ගන්න අමාරු දෙයක්. ඒක අපිට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ටම කිව්වනේ මේ පටිච්චසමුප්පාදය. ඔහොම සරලයි කියලා කියන්න එපා මේක භාගෙඹුරුයි. නේද? ඔහොම කියන්න එපා කියලා. අපි කවුද? නේද? එතන අපිට අද කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ දෙයක් කරන්න කිව්වනම් ඒක හොයාගෙන ඒක කරන එක. කවුරුවත් කියන එක අපි අන්දව කරනවට වඩා නේද? ඒතර මේ දේශනා පැහැදිලි දේශනානේ. ආයි මේ මේ සතිපට්ඨාන කියන එක අනිවාර්යෙන් ඕන කෙනෙක් කියවන්න ඕන එක. ඒකේ තියෙන ටිකක් මේ කියන්නේ. ඒතර ඒකේ අපි මේ රූපය ගැන විතරයි කතා කළේ. මොකද රූපය අදාළ කායනුපස්සනාවට. රූපය පිරිසිඳ දකින්න විදිහක්. ඒකමයි ඔය අනිච්ච සංඥාව කියලා තියෙන්නේ. තෝකේ තියෙනවා රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඒක කියන්නේ ඔය ටිකම. ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේකයි රූපේ සමුදය කියලා බලන්න කියලා. රූපය ඇති වෙනව නැති වෙනව කියලා බලන්න නෙවෙයි
කියන්නේ.
හේතුවේයි ඵලයේයි හේතුව බලන්න. සමුදය බලන්න. ඒ සමුදය බලනකොට එන නුවණ තමයි මේ සමුදයින් තමයි ওই ඵලය කියනවා. සමුදය නැතුව ඵලයට තියෙන්න බෑ, හටගන්න බෑ කියන ධර්මතාවය. ඒක දකිනකොට ඒ රූපෙත් පටිච්ච සමුප්පන්නයි කියලා අවබෝධ වෙනවා. එකක් සංකතයි පළවෙනි එක හේතු ප්‍රත්‍ය නිසායි හටගන්නේ. දෙවෙනි එක පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වේ. ඔයව නැත්තම් ඔහොම වෙන්න බෑ. පටිච්ච සමුප්පන්නයි. තුන්වෙනි එක තමයි ඒක ප්‍රඥාවට පේන්නේ. ඔතන මෝඩකම යෙදි ළමයි මේක හටගෙන තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍ය. එතකොට ඔන්න ඕනම රූපයකට ওই ධර්මතා තුන දකින්න පුළුවන්. මොකද්ද? සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. ඕනම රූපයකට ඕක පොදු. අපි දන්න ඕනම රූපයක් තියෙනවා නම් ඒව තමයි මේ රූප ලෝකේ කියන්නේ. අපි දන්න රූප ටික. නේද? ඒ හැම රූපයකම ওই ලක්ෂණ තුන තියෙනවා. මොකද්ද? සංකතයි. සංකතයි කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා. පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වේ, මේ නැත්තම් හොමෙන්න බෑ කියන ධර්මතාවයට යට. තුන්වෙනි එක තමයි අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. අර හේතුප්‍රත්‍ය කොටේ අවිද්‍යාවක් තියෙනවා, මෝඩකමක් තියෙනවා. ඔන්න ඔය කරුණු තුන දකින්න දක්ෂ වුණොත් රූපය පිරිසිඳ දකින්න පුළුවන්. හරි. එතකොට මේවා දහමේ කියලා තියෙන දේවල්. දැන් අපි ඔතෙන්ට ඇවිල්ලා නැහැ. ඔව්. එතකොට අපි මොකක් හරි දෙයක් කළාට හරියන්නේ නැහැ. ඔය අවබෝධය එන විදිහට කරන්න ඕනේ. ඒ දේ ඊළඟට බලන්න ඕන මේ මේ මාර්ගයට බුද්ධ දේශනාවට ගැලපෙනවා. සතර සතිපට්ඨානයට ගැලපෙනවා. ඈ පටිච්ච සමුප්පාදේ තියෙනවද? චතුරාර්ය සත්‍යය තියෙනවද? හරි. ඒකට ඒ ටික ওই නුවණින් බලන්න විදිහක් තමයි මම ওই ටික ටික කියා දෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් තව තව ඒක ප්‍රශ්න කරනවා. මේ කියන දේත් එහෙම පිළිගන්න එපා. ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න, දහමට ගලපලා බලන්න, එහෙම ගැලපෙනවා නම් ඊළඟට ප්‍රායෝගිකවත් කරලා බලන්න. ඔන්න සද්දය එනකොටම බලන්න. රූපේ දැනගත්තේ කොහොමද? රූපේ දැනගත්තේ කොහොමද? ඒක එළියේ තියෙන එකද මේ දැනගත්තේ මේ මොහොතේ හිතෙන් අදපු එක? ඒක පැහැදිලි වෙයි හිතෙන් අදපු එක. නෑ ඇහැට පෙනුන්නේ නෑනේ. නේද? එහෙනම් හිතෙන් අදපු එක එළියේ දෙයක් කළේ අපේ මෝඩකමට නේද? තව කොහොම කිව්වට ඕක කරනකොට තව ප්‍රශ්න එනවා. ඒත් ඒක යෙදෙනකොට තමයි මේ ප්‍රඥාව මත ඒවට උත්තරත් එන්නේ. ඔය ටික ප්‍රායෝගිකව කරන්න පටන් ගන්නවා. නිකන් ඉන්න ගමන් ඔය සද්ද ඇහෙනකොට හිතන්න. ආව මොකද්ද බස් එක? කෝච්චිය. දැන් අපිට මතක් වෙන්නේ එළියේ තියෙන යන කෝච්චියක්. දැන් අපි දන්නවද සද්දය ඇහිලා ඉතින් හැදුවයි කියලා? නැහැ. එහෙනම් ඒක ඇත්ත නම් ඒක මතක් කරලා දෙන්න හිතට. ඔය පරණ කුරුද්දට එළියේ කෝච්චිය පාර ගත්තට දැන්ුනේ හිතෙන් හැදුවයි කෝච්චිය. තේරුණා? ඔක් කරන්න පටන් ගන්නවා. ඒක ටිකක් බලනකොට බලනකොට මේක පේන්න ගන්නවා. දැන් මුලින් බලෙන් පෙන්නලා දුන්නට ඊට පස්සේ වෙලාවක් එනවා මේක නිකන් පිහිටලා හිටිනවා. අර මේ සිද්ධ වෙන දේ පේනවා. සද්දය ඇහෙනවා හිතෙන් හදනවා. සද්දය ඇහෙනවා හිතෙන් හදනවා. හිතන එක නවත්තනවා නෙවෙයි. හිතන්න දෙන්න. හිතනවා කියලා පෙන්නන්න. හිතෙන් හදන එකක්වත් එළියේ තියෙන්න බෑ කියලා නුවණ එනවා ඒතකොට. මෙච්චර කල් මෝඩකමට පරණ පුරුද්දටනේ අපි එළියෙන් තිබ්බේ ඕ. අර වතුරේ බල්ලෝ හැදුවේ මෝඩකමටනේ කියලා පේන්න ගන්නවා. හරි. ඒක තමයි ඔය අනිච්ච සංඥාව කියන්නේ. ඉති රූපං ඉති රූපස්සං. දැන් කෝච්චිය කියන එක රූපේනේ. අපි සමුදේ පෙන්නන. හටගත්තේ මෙහෙම. ඒ සද්දේ නෙමෙයි කෝච්චියනේ අපි අහුනේ සද්දේට නෙමෙයි. කෝච්චිය නෑ. අපි පිළිගත්තේ මොකක්ද? සද්දේ කියලාද කෝච්චියක් කියලා? කෝච්චිය. ඒකෙන් පටන් ගන්න. Taman ඉන්න තැනින් පටන් ගන්න. කෝච්චිය කියන්නේ රූපයක්. එළියේ තියෙන රූපයක්. බාහිර රූපයක්. මොකක්ද ඒකේ සමුදය? මෙයා මෙන්න මේ ආයතන දෙකනේ වැඩ කළේ. සෝත ආයතනයි මන ආයතනයි. එහෙනම් මන ආයතනේ ඉන්නේ කෝච්චිය හැදී. ඒක කොහොමද එළියේ තියෙන්නේ? එළියේ තිබ්බේ අර බල්ලගේ මානසිකත්වයට. වතුරට එපින බල්ලගේ. නේද? හිතෙන් හදපු එක හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. ඒක කමන්නේ ඒක මොඩකම කියලා දකින්න එක හොඳයි. ඇත්ත පෙන්නලා දෙන්න. දැන් මෙච්චර කල් මේ ආයතන මුලාවටනේ අපි රූපයක් බාරගත්තේ. ඒ රූප බාර ගැනීම තමයි රූප උපාදානය කියන්නේ. හොඳයි අන්නේ. අන්නේ එතනින් මං කිව්වේ ඔක කරනකොට ප්‍රශ්න එනවා කියලා. කලේ නැත්තම් ඔය ප්‍රශ්න නැහැ. ඔව්. ඇත්ත කිව්වේ මනසෙන් හදපු එකද එළියේ තියෙන එකද ඇත්ත? හරි. දැන් එතන තමයි අපි පටන් ගන්න තැන. එළියේ කෝච්චියක් ගියා. ඒකේ සද්දයක් ආවා. ඒ සද්දේ මගේ කනේ වැදුනා. ඒක වුණා. ඊළඟට හිතුවා. ඕක සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටමනේ. නේද? දැන් අපි බලමු ඒක විදර්ශනා කරන හැටි. දැන් අපේ පැත්තෙන් සමුදේ හොන්න ඕන. මොනවාද ආයතන වැඩ කළේ? සෝත ආයතනේ මන ආයතන. ඉස්සෙල්ලා වැඩ කළේ මොකද්ද ওই දෙකෙන්? සෝත ආයතනේද මන ආයතනේද? සෝත ආයතනේ. සෝත ආයතනේ කෘත්‍ය මොකද්ද එයාට කරන්න පුළුවන් මොකද්ද? සද්දයක් අහන එක විතරයි. කෝච්චියක් හදන්න බෑනේ එයාට. අන්න දැන් සෝත ආයතනේ සද්දය අහන. ඊළඟට මන ආයතනේ වැඩ පටන් ගන්නවානේ. නේද? මන ආයතනේ මොකද කියන්නේ? ඔය සද්දේ කෝච්චියක කියලා. ඈ? ආ කෝච්චියක් දැන් මනසෙන් හදනවා නේද? මනසෙන් මවනවා. ඊළඟට මොකද්ද අපි විශ්වාස කළේ? ආ ඒ කෝච්චිය එළියේ තිබුණා. ඒ තුන්වෙනි පියවර නේද? දැන් පියවර ටික ආයි මතක් කරන්න. පළවෙනි එක සද්දේ. දෙවෙනි එක සද්දේ ගැන හිතුවා. හිතනකොට කෝච්චියක් කියලා දැනගත්තා. ඒකත් හිත ඇතුලේනේ. තුන්වෙනි එක තමයි ඒ කෝච්චිය තියෙන්නේ එළියේ කියලා පිළිගත්තා. නේද? ඒ පිළිවෙල හරිනේ. ඔව්. එතකොට දැන් පළවෙනි එක සද්දේ වුණා නේද? සද්දේ ගැන හිතනකොට සද්දේ තියෙනවද? සද්දේ ඉවරයි. හරි. දැන් මේක හොඳට හිතන්න. එතකොට අපි සද්දේ ගැන කල්පනා කරනකොට සද්දේ නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට කල්පනා කරනකොට දැනගත්තා කෝච්චියක් කියලා. කෝච්චිය කියලා දැනගන්නකොට දැන් සද්දේ තියෙනවද? නැහැ. නිරුද්ධයි. නේද? ඊළඟට මේ දැනගත්තු කෝච්චිය තුන්වෙනි පියවරේදී ඕක තියෙන්නේ එළියේ කියලා හිතනවා. නේද? දැන් අපි එළියෙන් තියපු කෝච්චියෙන් ආපු සද්දේ තමයි අර ඉස්සෙල්ලා ඇහුනේ කියලා අපි විශ්වාස කරලා මෙච්චරට. තේරුණාද? අපි සද්දේ ඇහිලා ඉවර වුණාට පස්සේ සද්දේ නිරුද්ධ වුණාටත් පස්සේ කෝච්චියක් කියලා දැනගත්තා. ඊටත් පස්සේ ඒ දැනගත්තු දේ එළියේ තියෙන්නේ කියලා විශ්වාස කළා. දැන් කියනවා ඔය දැනගත්තු කෝච්චියෙන් සද්දයක් ආවා. ඒ සද්දේ ඇවිල්ලා මගේ කනේ වැදුනා. ඊට පස්සේ මං හිතුවා. දැන් හරිද? වැරදි නේද? අනිත් පැත්ත නේද වෙලා තියෙන්නේ? දැන් අපි ලෝකයා පිළිගන්නේ කෝච්චියක් ගියා, ඒකෙන් සද්දය ආවා, ඒක මගේ කනේ වැදුනා. ඒ නිසා මං දැනගත්තා. ඒක අපි මෙච්චර කල් ලෝකේ ආපු පුරුද්ද. දැන් අපි ඇත්ත ඇති හැටි බලමු. හරි. ඇත්ත ඇති හැටි මොකද්ද? ශබ්දයක් ඇහුණා. නැහ්, ශබ්දය ඇහුණා. ඒක ඉවරයි. ඊළඟට ශබ්දය ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොටත් මම පෙන්නුවා කල්පනා කරන්න උදව් කරගන්න එක. ඇහුණා ශබ්දෙයි වරණ අත්දැකීම. ඕවා ටික එකතු කරලා දැන් ආවෝ ඒ සද්ද නම් කෝච්චියක් කියලා ඔන්න හිතුවා නේද ඒ හිතුවටත් පස්සේ නේද ඔය කෝච්චිය තියෙන්නේ එළියේ කියලා තුන්වෙනි පියවරට ගියා දැන් ඒ අන්තිමට එළියෙන් තියපු කෝච්චියෙන්ද අර ඉස්සෙල්ලා නැති වුණ සද්ද ඇවිල්ලා තියෙන්නේ එන්න බෑනේ මෝඩකමක් නේද ඒක සද්දේ නිරුද්ධ වුණාට පස්සේ කෝච්චියක් හැදිලා තියෙන්නේ නේද ඒකත් හදලා තියෙන්නේ හිතෙන් එතනත් නොදන්න කමට ඕක එළියනොත් තියලා අර ලෝකයා ඉන්න මුලාව තමයි මන් දැනගත්තු කෝච්චියෙන් තමයි ඔය සද්දේ ආවේ එතෙන් දැන් පේනා නේද මොකද්ද මුලාවක් තියනවා කියලා ඕකේ අරට පේන්නේ නැහැ මොකද අපේ ලෝකේ ආපු පුරුද්ද බලවත් හින්දා වෙනසක් තියෙනවා දැන් පෘථග්ජන මට්ටමේදී අපි ඕක බලෙන් හිතනවා පෙන්නලා දෙනවා රහතන් වහන්සේට නිරුත්සාහයෙන් නුවණ පිහිටලා හිටිනවා එළඹ සිටි සිහිය ඒ කියන්නේ කෝච්චිය කියලා දැනගත්තා නම් දැනගත්ත හිතෙන් කියන තැන සිහිය නුවණ එතන පිහිටලම තියෙනවා ආයතන මුලාව නැහැනේ දැන් අපිට මුලාව තියෙන හින්දා අපි මුලා වුණාට පස්සේ අපිට ඇත්ත පෙන්නලා දෙන්නවා ඒක පෙන්නලා දෙන්නෙත් අපි දහම අහලා දැනගත්තු හින්දා නැත්නම් අපිට ඕක බලෙන් හිතන්න ශක්තියක් නැහැ.
හරි? හඳුනගැනීම
හඳුනා ගැනීම තිබ්බට ඕක එළිය කියන තැනට නෙමෙයි. සද්දය ඇහුණා හිතෙන් දැනගත්තා. හැබැයි කෘතඥයාට එළිය කියලා හිතෙනවා කියන එකත් නුවණට පේනවා. ඒ කියන්නේ මේක නොදන්න කෙනාට දැන් අපිට පේන්නේ බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා කියන එක අපිට දකින්න පුළුවන්. ඒ වගේ අපේ මෝඩකමට මෙහෙම හිතනවා කියන එකේ නුවණට පෙනීමක් තියෙනවා. දැන් අපි හිතුවට බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා කියලා අපි ඒරවටීමට යන්නේ නැහෙනේ. අපේ ප්‍රඥාවට පේනවා අරයගේ මුලාවට හිතන එක. එතකොට ආයතන මුලාව දුරුහුණ කෙනාට පේනවා ආයතන මුලාවේ ඉන්න කෙනාට මෙහෙමයි හිතෙන්නේ කියලා හිතනවා කියන එක දකින්න පුළුවන්. ඒක ප්‍රඥාවෙන් දැකීමක් මිසක් අරකට අහු වෙලා නෙවෙයි. අනේ මේක දැන් මේ සිද්ධ වුණ දෙයට සිහිය නුවණ පිහිටලා හිටිනවා. හැබැයි මෙතන දැන් අපි ඉක්මන් වෙනවා දැන් ඕක කියනකොට මම දන්නවා ඔයාගේ ප්‍රශ්නේ. ඔය කියන්නේ එළිය කෝච්චියක් නැද්ද? කියලා නේ ඔය අහන්න හදන්නේ. ඒක තමයි ඔය තව විදිහකට ඇහුවේ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. නෑ මම දන්නවා ඔක අහනකොට ඔය ඇතයි නැතයි කියන දෙකම නෙවෙයි මේ කියන්නේ මේ කියන්නේ මේ මොහොතේ අපේ සිද්ධ වුනේ මොකද්ද ඔව් මොන ආයතනද වැඩ කළේ කොහොමද ඔක දැනගත්තේ එළියේ තියනවද නැද්ද කතාව නෙවෙයි මේ කියන්නේ අපිට සිද්ධ වුනේ මොකද්ද කියලායි මේ පෙන්නන්නේ එතනින් පටන් ගන්න ඕක ඉක්මන් වෙලා එළියෙමුකුත් නැහැ කියන්න යන්නේ එපා ඒක දෘෂ්ටියක් ඒක නෙවෙයි මේ කියන්නේ ඔව් ඒක තමයි නෑ අපි දන්නවා ඉතින් අහලා සාමාන්‍ය ඔතෙන්ට තමයි එන්නේ මුලින්ම අහනකොට මේ කියන්නේ අනිත් පැත්තට කියන අන්න මුකුත් නැහැ කිව්වයි කියලා ඒක නෙවෙයි මේ කියන්නේ ඒකයි මේ පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි කියන්නේ ඇත නැත දෙකම නෙවෙයි මේ කියන්නේ ඒ හට ගන්න හැටිත් දකින්න හට නොගන්න හැටිත් දකින්න මේ හේතුඵල සම්බන්ධතාවය දකින්න ඒකයි ඉදප්පච්චේතාව දකින්න හරි ඒකයි මේක මේ තර්කෙන්ම අල්ලන්න ගියොත් පැටලෙනවා මේක ටිකක් භාවිතා කරන්න ඕන මේ 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 කියපු එක ඇත්තනම් සද්දය ඇහුණා සද්ද ගැන හිතුවා කියන එක ඇත්තනම් ඒක දැන් අපේ හිත පුරුදු නැහැ තාම ඒ තෙන්ට මේක පුරුදු වෙනකන් ඕක මතක් කර කර දෙන්න ඕන ඒක ටිකක් පුරුදු කරනකොට ඔන්න පේන්න ගන්න අර පරණ පුරුද්දට වඩා වෙනස් විදිහකට පේන්න ගන්න. එතකොට ඔය දැන් තියෙන ප්‍රශ්න නැති වෙනවා ඇත්තටම. දැන් මේ කියන්නේ එළියෙමුකුත් නැහැ කියන එක නෙමෙයි. කෝච්චියක් නැහැ කියන එක නෙමෙයි. කෝච්චියක් තියනවා නම් ඒක දැනගත්තේ කොහොමද කියලා සමුදය හොයන්න. සමුදය ධම්මානුපස්සීනේ. ඒක තමයි මාර්ගය. එතකොට මේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියන එක සතර සතිපට්ඨානෙම තියෙනවා. කායනුපස්සනාවයි තියෙනවා, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි හතරම පටන් ගන්න සමුදය ධම්මානුපස්සීව කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වනම් අපි එතනින් කරලා බලන්නම වෙනවා. දැන් වෙලා තියෙන්නේ අපි ওই ටික අමතක කරලා මොකක් හරි භාවනාවක් කර කවුරු හරි කියපු එකක් කරගෙන යන්න. මේක මේකට ගැලපෙනවද කියන තැන බලන්නේ නැහැ. මේක ගොඩාක් තැන්වල ওই සලායතන ගැන කියපු හැම සූත්‍රෙම මහා සලායතන සූත්‍රෙම් පටන් අරන් එම එකේම කියනවා මෙන්න මේ ආයතන ගැන බලන්න කියලා. සාමාන්‍ය ලෝකයා ඉන්නේ මේ ආයතන ගැන ඇත්ත ඇති හැටි දන්නේත් නැහැ, දැකලත් නැහැ. අජානං අපස්සං යථා භූතං. ඇහැ ගැන අජානං අපස්සං යථා භූතං. ඇහෙන් දැනගන්න රූපේ ගැන අජානං අපස්සං යථා භූතං. අජානං කියන්නේ දන්නේත් නැහැ, ජානං කියන එකේ විරුද්ධ එක. අපස්සං කියන්නේ පස්සං, දැක්මක් වෙලා නැහැ, දැකලා නැහැ. දන්නේත් නැහැ, දැකලා සාමාන්‍ය කෙනා. මේ ශාසනයේ කෙනා ඥානං පස්සං යථා භූතං. චක්ඛුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. රූපේ ඥානං පස්සං යථා භූතං. චක්ඛු විඥානේ ඥානං පස්සං යථා භූතං. යථා භූතං කියන්නේ ඇත්ත ඇති හැටි. පවතින ඇත්ත. අපි හිතන ඇත්ත නෙවේ. අපි හිතන ඇත්තයි පවතින ඇත්තයි දෙකක්. හරි. ඒ ඇත්ත දකින්න තමයි මේ කායනුපස්සනාවත් දීලා තියෙන්නේ. රූපේ පිරිසිඳ දකින්න වැඩ පිළිවෙලක් තමයි මේ කායනුපස්සනාවේ දීලා තියෙන්නේ. එතකොට ඒකේ යෙදෙනකොට එන අවබෝධයක් තියෙනවා වෙනස් පැත්තක. එහෙනම් අන්න ඒකට ඒ වැඩේ දැන් එක තැනකින් කරන්න පටන් ගන්න. ඔය සද්ද වලින් හරි ලේසි යෝග කරන්න. ඔව්.
බලන
හින්දකලා එදී. ඔව්. දැන් අපිට ඇහෙන් දකින්න එකෙන් ඕක ටිකක් පටන් ගන්න අමාරුයි. අර ඔයා අහපු ප්‍රශ්නේම එනවා අපහු. ඔය මේ හොඳට පේන්න තියෙන්නේ ඕක නැද්ද කියලා අහනවා නිතර. හරි. ඒකට මතක් කරගන්න බල්ලා ඔය ප්‍රශ්නේ ඇහුවා. තර හොඳට පේන්න ඉන්නේ බල්ලා ඕක නැද්ද? දැන් මොකද්ද කියන්නේ? එහෙනම් එහෙන් ගෝක පටන් ගන්න එතකොට ඉස්සලා කණෙන් පටන් ගන්න. ඒකෙන් ටිකක් හිත පුරුදු වෙනකොට එහෙ වෙන මුලාව දකින්න පහසු වෙනවා. එහෙ වෙන මුලාව දකින්න ඕන. ඒක ඊට වඩා ටිකක් වෙන නුවණකින් බලන්න තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියලා ඇහැට පුළුවන් අර වර්ණ සටහනක් අරන් දෙන්න විතරනේ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ වැඩන්නේ ඇහැ කරන්නේ. ඊට වඩා දෙයක් බෑනේ. කොට දැකපු දේ ගැන හිතනවා කියන්නේ අර ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරනවා. එළියේ තියෙන එක දිහා බලාගෙන නෙවෙයි. බල්ලගේ ඇහෙන් හදලා දෙන එකේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. ඒකට ඒක දිහා බලාගෙන තමයි බල්ලා කල්පනා කරන්නේ. නේද? හැබැයි එයා දන්නේ මේ ඇහැ උපද්දලා දීපු දේ දිහා බලාගෙනයි කල්පනා කරන්නේ කියලා. එයා හිතන්නේ එළියේ තියෙන දේ ගැන තමයි මං කල්පනා කරන්නේ. අපිත් ඉන්නේ ඔතන. ඒ මුලාව කැඩෙන්න මේක ආයෙ ආයෙ පෙන්නලා දෙන්න. මේ පෙන්නලා දෙන්න කලින් දැනගන්න ඕනේ. තන්න දකින්න කෙනාට තමයි මේක කරන්න පුළුවන්. භාවිතා බහුලී කතා. එතකොට මේ දන්න දකින්න කෙනෙක් වෙන්න තමයි අපි දහම නුවණින් විමසන්නේ, ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඒවා හොයන්න. දැන් අපිට දහමක් ලැබිලා තියෙන එකේ ප්‍රයෝජනේ ගන්න ඕනේ. අපිට තනියෙන් අවබෝධ වෙයි කියලා භාවනා කර කර ඉන්නවට වඩා භාවනාවක් කරන්න ඒක එපා කියන එක නම් නෙවෙයි මේ කියන්නේ. ඒක උදව් වෙනවා. අද භාවනාවෙන් නීවරණයටපත් වෙනවා. නීවරණයටපත් වෙන මනසට තමයි ධර්ම හොඳට අවබෝධ කරන්න පුළුවන්. හැබැයි එතෙන්ට යන්න එපා භාවනාවෙන් විතරයි මේක වෙන්නේ කියලා. එහෙම වුණා නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒකට ධර්ම අමතක කරන්නත් එපා. ඒ දෙකම අවශ්‍යයි.
ඒක
ඔව් ඔව් ඔව්
ඔව්
ඔව් ඒක ඇත්තකුත් තියෙනවා දැන් භාවනා නොකර ධර්මයා ඉඳලාත් මදි හැබැයි ධර්මේ නැතුව භාවනාවෙන් විතරක් එනවා කියුවා නම් එහෙනම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ ඔව් 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 චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න ඕන පටිච්ච සමුප්පාදය ගැන දැනගන්න ඕන. ඒ දැනගන්න ඕන මූලික කරුණු ටිකක් තියෙනවා. ඊළඟට බාහිරෙන් නෙමෙයි තමන් තුලින් හොයන්න ඕන. ආයතන පිරිසිඳ දකින්න ඕන. ඕවා පැහැදිලි බුද්ධ දේශන. ඒකට ඒවට අනුවද අපේ භාවනාව කෙරෙන්නේ. ඒ සඳහා
මේ එහෙම නැති නිසාද මේ
භාවනාව වැරදිලා නෙමෙයි. ඉතින් ආර්ය මාර්ගේ වඩන්න නැතුව ආර්ය ඵල ගැන කතා කරනවා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ කාලෙත් ඒ භාවනා කරපු අය ඇත්තටම ඉහළ ඵල ලබනකොට හිතනවා මේ මන් නිවන් දැකලා කියලා. ඒ මුලා වෙන ස්වභාවය තියෙනවා. මොකද ඒ අත් දකින්න ඒවත් එක්ක ඒ කමඨහන් ටික තමයි ත්‍රිපිටකයේ විදිහට තියෙන්නේ සූත්‍ර ටික. ඈ සූත්‍ර මාතිනම් අපි ධර්මෙත් හොයන්න පුළුවන්. සූත්‍ර ටික හොඳටම ඇති. ඒක ඔක්කොම නැති වුණත් එකක් දෙකක් හරි පැහැදිලිව නුවණින් හොයන්න සූත්‍රයක්. එතකොට වරදීන්නේ. හැම සූත්‍රෙම තියෙනවා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ඒක දකින්න කෙනා. හැබැයි ලෝකෙට අයිති විදිහටත් ඒ ටික ගැලපෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඒ නිසා තමයි රවටේ. එතකොට බලන්න ඕන මේක ලෝකෙන් එතර වෙන මාර්ගෙද නැද්ද කියන එක. හරි. නැහැ එතනින් අපි අවසන් කරමු නේද ඔයගොල්ලන්ට යන්න එහෙමත් අවශ්‍යයි. වහන්සේ පුණ්‍ය අනුමෝදනා කරනවා. පුණ්‍ය අනුමෝදනා කරන අද අවසන් කරනවා.